මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඕකාසහං බන්තේ පිතරණේන සද්දින් ආජීවස්සමක සීමන් දන්නං ආචාමි අනුග්ගාහං කත්වා සීමන් දේශම බන්තේ ෘතියං පියාන් බන්තේ පිතරණේන සද්දින් ආජීවස්සමක සීමන් දන්නං ආචාමි අනුග්ගාහං කත්වා සීමන් දේශම බන්තේ සතියං පියාන් බන්තේ පිතරණේන සද්දින් ආජීවස්සමක සීමන් දන්නං ආචාමි අනුග්‍රහං කත්වා සීමන් දේශම බන්තේ සතියං පියාන් බන්තේ
ද්විතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ද්විතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අභින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුතං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ සම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස පාපං කතං කම්මං කුසලේන පිථේයති සෝ ඉමං ලෝකං පභාසේති අභාමුතෝව චන්දිමා ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ වෙසක් පෝය දවසේ මේ පින්වතුන් අවදි වෙන්නේ ඇත්තේ බුදුගුණ හිතින් අරගෙන බුදුගුණ මහා සාගරය අපි අරමුණු කරගන්නේ නවගුණ පාඨය තුලින් මේ කවුරුත් පින්වතුන් දන්නවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේ මනුස්සාණං බුද්ධෝ භගවා මේ නවගුණේ අතරින් බුදු පියාණන් වහන්සේගේ අපරිමිත මහා කරුණාව මහා කරුණා ගුණය හොඳ හැටි ප්‍රකට වන්නේ මේ ಗುಣ අතරින් 6 වෙනුවට කියාපු අනුත්තරෝ පුරිස ධම්මසාරති කියලා කියන ඒ ගුණය තුලිනුයි අනුත්තරෝ පුරිස ධම්මසාරති කියලා කියන්නේ මොකද බුදු පියාණන් වහන්සේ හඳුන්වනවා දමණය කළ හැකි දමණය කළ යුතු පුරුෂයන් පුද්ගලයන් දමණය කිරීම පිළිබඳව උත්තරීතර රථාචාර්යවරයෙක් වාගේ කියලා මේ කියන්නේ අශ්වයින් ගවයින් එහෙම යෙදූ රථයක් නිසි මාර්ගයක ගෙන යාමට රථාචාර්යවරියකු ඒ සතුන් හික්මවන්න වගේ බුදු පියාණන් වහන්සේ දමණය කළ යුතු පුද්ගලයන් හික්මවීමේ ගුණය තිබෙනවා කියලා බුදු පියාණන් වහන්සේ තුල මෙන්න මේ කියාපු අනුත්තර පුරිස ධම්මසාරති ගුණය ඉතාමත්ම හොඳින් විදහා පාන චරිත කතාවක් තමයි අඟුලිමාල කතාව මේ අපි අද මාතෘකා කළ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ අඟුලිමාල ස්වාමින් වහන්සේ අරමුණු කරගෙනයි අඟුලිමාල කතාව අපි කවුරුත් ඒ ප්‍රමාණයෙන් බෞද්ධින් වශයෙන් අහලා තිබෙනවා අද මේ අවස්ථානුකූලව අපි කෙටියෙන් අඟුලිමාල කථාන්තරය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කොසල් රජුණන්ගේ පුරෝහිත බ්‍රාහ්මණ ගාග්ග කියන බ්‍රාහ්මණයාගේ මන්තාණී නැමැති බැමිණියට පුතෙක් උපන්නා ඒ පුතාට මව්පියන් දුන්න නම අහිංසක මේ අහිංසක කියන බ්‍රාහ්මණ මානවකයා තරුණ වයසට පැමිණියාම මව්පියෝ ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීමට යවුවා තක්සලා වේදිසාපාමකාචාර්යයන් වෙත මේ ළමයා මේ අහිංසක ළමයා අහිංසක විද්‍යටම ඒ ගුරුවරයාගේ සිත් අරගෙන වතපිළිවෙත කරමින් ඉතාමත්ම දක්ෂ අන්දමින් ශිල්ප හැදෑරුවා ශිල්ප හැදෑරීම අවසාන වෙන අවස්ථාව වෙනකොට ඒ අනිකුත් ශිෂ්‍ය පිරිස අතර ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා මේ අහිංසක මානවකයා පිළිබඳව ඒ ඊර්ෂ්‍යාව නිසා කාණ්ඩ කාණ්ඩ එකතු වෙලා කුමන්ත්‍රණ කරලා අර ආචාර්යවරයන් ළඟට කිට්ටු වෙලා එක්තරා කේළමක් ගොතලා කිව්වා ආචාර්යණිය හා සම්බන්ධ කළා එයින් කෝපයට පත් වුණු මේ ආචාර්යවරයාට අහිංසක මානවකයා මරන්න තරමට තද සිතවිල්ලක් ආවට මොකද සමන්ට එයින් එන අපකීර්තිය සලකලා ඒ වෙනුවට යම්කිසි උපාය මාර්ගයක් කල්පනා කළා මොකද්ද ඒ දූපාය මේ අහිංසක තරුණයාට කිව්වා මේ ශිල්ප ශාස්ත්‍ර වලින් හරියට වැඩ ගන්න නම් ඒකට නිසි ගුරු පඬුර ගෙවන්න ඕන පූජෝපහාරය කරන්න ඕන ඒක නිසා මම මේ දෙන උපහාරය වෙන දෙයක් නොවේ මගින් දහසක් මැරීමෙන් ඒ හපංකම කිරීමෙන් තමයි මේ ගුරු පඬුර හැටියට මේ ශිල්ප ශාස්ත්‍ර විමුවෙන් කරන ගෙවීම ඒ ගෙවන්නේ කියලා ඒ විදිහට අනුශාසනා කළා. ඉතින් මේ අහිංසක බ්‍රාහ්මණ මානවකයා පංචායුධය අරගෙන මහා කාය ශක්තිය ජව බලවේගය ඇති හිං ශක්තියකුත් ඇති කෙනෙක් කැලෑවකට ගිහිල්ලා ඒ කැලෑවට ඇතුල් වෙන හැම මිනිසෙයින්ම මරන්න පටන් ගත්තා. ඒ මරමින් ඒ තමන්ට හරියට ගණන් තියාගන්න බැරි නිසා මරණ කෙනාගේ ඇඟිල්ලක් කපාගෙන ඒ ඇඟිලි එකතු කරලා මරණ අයගේ ගණන් ගණන් ගැනීමට උත්සාහ කළා. ඒවත් ඒ තැන වියලිලා යන නිසා අන්තිමේදී ඒ ඇඟිලි එකතු කරලා මාලයක් දරාගෙන ඉනේ නාය සමහර විට 10-12 දෙනෙක් 15 දෙනෙක් 20 දෙනෙක් ආවක් එළවගෙන ගිහිල්ලා ඒ තමන්ගේ උත්පත්ති ශක්තිය ජව බල වේගය නිසා අය අය මරලා මේ විදිහට ඇඟිලි ප්‍රෙස් කරන්න පටන් ගත්තා. මේ ඩාමරික බිහිසුණු අඟුලි මාල එතකොට අඟුලි මාල නමින් මේ තැනත් හැඳින්වෙන පටන් ගත්තා. ඇඟිලි මාලයක් දරාගෙන සිටින නිසා මේ බිහිතිය නිසා අඟුලි මාල බිහිතිය නිසා ගම් නියම් ගම් දනව් පාළු වෙන්න පටන් ගත්තා. මිනිසු කිවල් දොරවල් අතහැරලා ගියා. මේ විදිහට බිහිසුණු තත්ත්වයක් පැන නැගුණාම අර පුරෝහිත බ්‍රාහ්මණයාට ආරංචි වුණා දැන් දැන් රජුරුවන්ගේ උදහසත් ලක් වෙන්න පුළුවන් ය කියලා මේ බැමිණියට කතා කරලා කිව්වා. මෙන්න මේ අපේ පුත්‍රයා මේ විදිහට දැන් ධර්ම තත්ත්වයකට පත් වෙලා සින්නවා කියලා. මේ බැමිණියට ඒ මවතුලක් ඇති වෙන ස්නේහය නිසා ඉදිරිපත් වුණා. කල්පනා කළා දැන් මං හෙට දවසේ ගිහිල්ලා කොහොම හරි පුතා එකගෙන ඉන්න ඕනේ රජුගේ කෝපය රැළක් වෙන්න කලින් කියලා. එහෙම හිතාගෙන හරියටම ඒ දවස වෙනකොට මේ අඟුලි මාල අර ගෙතු ඇඟිලි මාලයේ ගණන 999ට ආවා. තව එකයි තියෙන්නේ 1000 පුරව ගන්න. ඉතින් ලොකු බලාපොරොත්තුවක් ඇතුව ඊළඟ දවසේ ඉන්න කවුරු හෝ ඒවා වරලා ඇඟිල්ල එකතු කරගෙන ඉගුරු පූජාව කරන්න අදිෂ්ඨාන කරගත්ත අඟුලි මාල. හරියටම එදා ආව දාසන බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ඇවිලා ලෝකේ බලවා දානකොට එනි ගියා. තමන් වහන්සේ නෝ වැඩියොත් අඟුලි මාල අර තමන්ගේ මව මරලා අය ආනන්තරික පාප කර්මය කළා ඒකාන්තයෙන්ම අපායගත වෙන බවත් වැඩියොත් දමණය වෙලා පැවිදි වෙලා රහත් වෙන බවත් ඒ හේතු සම්පත්තිය තියෙන බවත් බුදු පියාණන් වහන්සේ දැකලා හැවත් නුවර පිණ්ඩපාතේ වැඩලා ආපු සුපස්ථායකෙකුට දන්වන්නේ නැතුව තමන්ගේ සේනාසනය සකස් කරලා තියලා තනිවම වැඩම කළා මේ අඟුලිමාල වාසය කරන මන්නේ ප්‍රදේශයට. ඒ වැඩි ආකාරය අනුව ඒ දකුණ අයටවත් බුදු පියාණන් වහන්සේ හඳුන ගන්න බැරි වුණා කියලා සඳහන් වෙනවා. ඒක නිසා ඒ මගදී හමු වෙන වනයේට කිට්ටුව වාසය කරන ගොපල්ලන් ගොවියන් මගීන් හැම කෙනෙක්ම මේ සාමාන්‍ය ශ්‍රමණයෙක් කියලා හිතාගෙන ශ්‍රමණයන් වහන්සේ ඔය පාරේ යන්නේ කොහොම මහා දාමරික අඟුලිමාල කියලා සොරෙක් ඉන්නවා. තනිවම නාය ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. 20-30 දෙනා 40-50 දෙනා ගියත් මේලවගෙන ගිහිල්ලා මරලා ඇඟිලි එකතු කරනවා වඩින්න එපා කියලා මේ විදිහට දෙතුන් වරක්ම ඇවිටිලි කරා. බුදු පියාණන් වහන්සේ නිහඬවම තමන්ගේ ගමන වැඩම කළා. ඊළඟට අඟුලි මාල දුට්ටුව බුදු පියාණන් වහන්සේ ඇද දිම වඩිනවා දැකලා හිතාගත්තා මේ තරම් මේ පිරිස් වශයෙන් ඇවිල්ලත් මගේ අතට හසු වෙන අය ඉඳෙද්දී මේ ශ්‍රමණයා තනිවම එනවා මේක මේ අභියෝගයක් වගේ මම කොහොම හරි මේ ශ්‍රමණයන් මරන්න ඕන කියලා හිතාගෙන පස්සෙන් එළෙව්වා. බුදු පියාණන් වහන්සේත් ඒ 이르දි ශක්තිය යොදලා 이르දි බලය යොදලා මහ පොළවේ රැලි නංවල අර අඟුලි මාල කොයිතරම් වේගෙන් දිව්වත් තමන් වහන්සේ ප්‍රකෘති ගමනින් පියවි ගමනින් වැඩම කළත් අඟුලි මාලට තමන්ට ලං වෙන්න බැරි ආකාරයකට සකස් කළා. ඒකට අඟුලි මාල හති ළමින් දුවනවා නමුත් කොහොමටවත් බුදු පියාණන් වහන්සේට ලං වෙන්න බෑ. මේ විදිහට යොදුන් තුනක්ම දිව්වා කියලා සඳහන් වෙනවා. අන්තිමට ඉතාමත් නොවිහෙතටපත් වුණාම අඟුලි මාල නැවතිලා කෑ ගැහුවා හිටුව සමන කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා අඟුලි මාල මා සිටියා තොපත් සිටුව කියලා නුඹත් සිටුව කියලා. ඥානවන්ත කෙනෙක් නිසා මේ අඟුලි මාල කල්පනා කරනෝ මේ ශ්‍රමණයන් සත්‍යවාදී ඇයි මේ වචනේ තේරුම මොකද්ද කියලා ඊළඟට ඇහුවා. මොකද මේ මා සිටගෙන සිටිද්දී මට සිටින්න කියලා කියන්නේ තමන් ගමන් කරන අතරේ තමන් සිටියා කියලා කියන්නේ කියලා ඇහුවා. ඒකට පිළිතුරු වශයෙන් බුදු පියාණන් වහන්සේ වදාලා අඟුලිමාල මම හැම කල්හිම ප්‍රාණවදයෙන් වැළකිලා සත්ව හිංසාවෙන් වැළකිලා අවි ආයුධ ඇතෑරලා මම සිටියා. නමුත් නුඹ ඒ ප්‍රාණඝාතය පිළිබඳ සංවරයක් නැති නිසා නුඹ තාම සිටියේ නෑ කියලා ඒ විදිහට යම් කිසි ගැඹුරු කාරණයක් ප්‍රකාශ කළා අඟුලිමාලයේ සත්‍ය වටහාගෙන ඊළඟට ඒකම අවිජාය දෙහෙලලා බුදු පියාණන් වහන්සේගෙන් පැවිද්දෙලා හිටියා බුදු පියාණන් වහන්සේහි වික්ෂුභාවෙන් පැවිදි කරවදාලා ඊළඟට ඔන්න දැන් බුදු පියාණන් වහන්සේ පිටුපසින් මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ අලුත් භික්ෂුව වඩිනවා සවැත් නුවරට වැඩම කරලා ජේතවනාරාමයට වැඩියා මේ අවස්ථාව වෙනකොට කොසල් රජුණන්ගේ රජගෙදර රජමිදුලේ මහා ගාලගෝට්ටියක් මහජනයා රැස් වෙලා උද්ඝෝෂණයක් කරනවා දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ විජිතයේ මේ තරම් භයානක පල් හොරෙක් ඇති වෙලා මිනිසුන් මරලා ඇඟිලි කපලා මේ විදිහ විනාශයක් කරනවා ගම්නිය අනුගම් දනව් පාළු වෙලා මේ හොරා ගේ මේ භයානක මේ තියෙන භීතිය නැති කරන්න කියලා හොර භීතිය නැති කරන්න කියලා ඉල්ලා හිටියා ඊළඟට කොසල් රජුරෝ 500ක අශ්ව සේනාවක් එක්ක ඔන්න ඊළඟට පිටත් වෙලා යනවා මේ අඟුලිමාල සොර අල්ලන්න යන ගමනේ හිතුණා බුදු පියාණන් වහන්සේ දැකලම යන්න ඕන කියලා ජේතවනාරාමයට පැමිණියා බුදු පියාණන් වහන්සේ තහන මහරජ මොකද මේ සරණකට නික්මිලා වගේ මොකද මගදී බිම්බිසාර රජුරෝ යුද්ධ ප්‍රකාශ කළා තියෙනවාද එහෙම නැත්නම් ලිච්ඡවී රජවරු යුද්ධ ප්‍රකාශ කළා තියෙනවද මොකද මේ කියලා අහුවාම නැහැ භාග්‍යවතුන් වහන්සේ මගේ විජිතේ මේ වගේ භයානක සොරෙක් ඇති වෙලා තිබෙනවා ඒක නිසා මම මේ සොරා දමනය කරන්නට යනවා කියලා කිව්වා ඒකට බුදු පියාණන් මහන්සිය ආනෝ මහරජ දැන් ඔබට දකින්න ලැබුණොත් ඔය කියන අඟුලිමාල කෙස් රැවුල් බහලා කසාවත් ඇඳගෙන ප්‍රාණගාධයෙන් අදින්නාදානි මුසාවාදී ආදී ඒ පංච සීලයට අදාළ දේවල් වලින් වැළකිලා බ්‍රහ්මචාරීව ඒ පැවිදි ජීවිතයට පත් වෙලා ඉන්නවා දැක්කොත් මොකද ඔබ කරන්නේ කියලා එහෙනම් භාග්‍යතුන් වහන්සේ මම ඒ අඟුලිමාලට වඳිනවා අඟුලිමාලට සිව්පසයෙන් පවරනවා නමුත් කොහෙද භාග්‍යතුන් වහන්සේ ඒ වගේ පෞකාරයෙකුට ඒ විදිහේ සීල සංගමයක් කොහෙන් ලබන්නේද කියලා රජුව ප්‍රකාශ කරන අවස්ථාව වෙනකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේත් බුදු පියාණන් වහන්සේට නුදුරින් වැඩ ඉන්නවා බුදු පියාණන් වහන්සේ ඒ දකුණු අත දිග කරලා කියනවා මහරජ ඔය ඉන්නේ අඟුලිමාල ඒ අහනවත් එක්කම රජුවන්ට විශාල බිහිතියක් ලොමු දෙහැගැන්මක් ඇතිගැන්මක් ඇති වුණා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන බය වෙන්න එපා මහරජ බය වෙන්න එපා දැන් ඒ අඟුලිමාලගෙන් ඔබට බයක් වෙන්න හේතුවක් නැහැ කියලා ඊළඟට මේ රජුරෝ අඟුලිමාල හාමුදුරන් ළඟට කිච්චු වෙලා අහනවා ඔබ වහන්සේද මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ එසේය ඊළඟට අහනවා ඊළඟට රජුරෝ කල්පනා කළා මේ අඟුලිමාල කියන වචනේ හොඳ මදි සංඝයා මේ ගෞරවය මදි කියලා ඊළඟට අහනවා ඔබ වහන්සේගේ පියාගේ ගෝත්‍රය මොකක්ද ගග්ග මාගේ ගෝත්‍රය මොකක්ද මන්තානි අන්න ඊළඟට ඒ අතීත ක්‍රමයක් තිබෙන අය කෙනෙක් හඳුන්වන ඒ ක්‍රමයට රජුරෝ ඊළඟට කියනවා ආ එහෙනම් ගග්ග මන්තානි පුත්ත ස්වාමින් වහන්සේ මම ස්වාමින් වහන්සේට සිව්පසයෙන් පවරනවා මම දායකෙක් හැටියට සලකන්න කියලා ඒ විදිහට ස්ටිවර් පින්ඩ පාසේන අහන ගිනාන අප්‍රත්‍ය කියන ඒ සිව්පසයෙන් මම උපස්ථාන කරනවා කියලා මේ අවස්ථාව වෙනකොට අඟුලිමාල ස්වාමින් වහන්සේ මහණුණා පම්නක් නොවේ ඒ දැඩි දුතංග හැටියට සැලකෙන ඒ ශීල ප්‍රතිපත්ති වල හික්මෙන කෙනෙක් ආරණ්‍යකව පින්ඩ පාතිකව ඊළඟට පංසුපූල සිවුරු ධර්මින් තුන් සිවුරකින් සෑහීමකට පත් වෙමින් මේ විජේ උග්‍ර ජීවිතයකට බැසලයි අවසානයි ඒක නිසා අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ මගේ සිවුරු සම්පූර්ණයි මට සිවුරු අවශ්‍ය නැහැ කියලා ඉන්දුක ප්‍රසාදයකට පත් වුණු රජුරෝ ඊළඟට බුදු පියාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මේක ආශ්චර්යවත් අද්භූතවත් දෙයක් මට දඬු මුගුරු වලින් ආයුධ වලින්වත් හික්මවන්න බැරි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දඬු මුගුරු නැතිව ආයුධ නැතිව මේ විදිහට හික්මව කියලා මහා පුදුම විදිහේ ප්‍රතිපීති ප්‍රකාශයක් කරලා රජුරෝ නික්ම ගියා ඔන්න දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වඩිනවා අඟුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවෝ කියලා අහන්න ලැබුණ හැටිය මිනිසෙන් දොරවල් වහගන්නවා සමහරු වැලෑවලට වදිනවා භීතියෙන් එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේට ඒ හරියට පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ ආපසු වැඩම කරනවා ඒ වගේම අඟුලිමාල ස්වාමීන් වහන්සේ භාවනා කරන්න විවේක ස්ථාන සොයාගෙන යනවා රැඳවල් උත්සාහ කරනවා භාවනා කරන්න කමඨහනට සිත නගා ගන්න බෑ කමඨහන වෙනුවට එන්නේ ඒ අඟුලිමාල කාලයේදී මිනිසුන් මැරුව ආකාරය ජීවිතය ඉල්ලලා විලාප කියන හඬ ඊළඟට ඒ අය මරු විකල්ලෙන් දඟලන ආකාරය ඕවයි හිතට වැටෙන්නේ හිතෙන් කරගන්න බෑ මේ අතරේ එක දවසක් අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වඩිනා කොට දකින්න ලැබුණා එක ගෙදරක ගැබිනි මව් කෙනෙක් මූඩ ගර්භව බලවත් වේදනාවට පත් වෙලා කම්පණයට පත් වෙලා සිටිනවා දැකලා බොහොම කරුණාවක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරා අනේ මේ සත්වයින් කොයිතරම් දුකට පත් වෙනවද කියලා කාරුණික විදියට කනගාටුව ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට කියනවා එහෙනම් අඟුලිමාල ඒ ස්ත්‍රිය වෙත යන්න ගිහිල්ලා මෙන්න මේ විදියට සත්‍යක්‍රියාවක් කරන්න යතෝ හම් භගිනි ජාති ආජාතෝ නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේත තේන සත්‍යේන සොති තේ හෝතු සොති සොති ගබ්බස කියලා ඒ විදියට සත්‍යක්‍රියා කරන්න ඒ තේරුම මොකක්ද නැගණිය මා උපන්තයකට දන දන සතෙකු ජීවිතවර කළා නෑ ඒ සත්‍යෙන් නැගණිය ඒ සත්‍යෙන් ඔබටත් ඔබේ කුස සිටන දරුවාටත් යහපතක් නොවේවා සිත සැලසේවා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහන අනේ ස්වාමීනි මම කොහොමද මේ වගේ සත්‍යක්‍රියාවක් කරන්නේ? ඒක දැන දැන බොරු කීමක් වෙනව නෙවෙයිද? මේ තරම් සත්‍යයෙන් මම ජීවිතවර කළා කියන නෙවෙයිද? එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙනම් අඟුලිමාල පොඩි සංශෝධනයකුත් ඉදිරිපත් කළා ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙනම් මෙන්න මේ විදිහට සත්‍යක්‍රියා කරන්න. කොහොමද? යතෝ හම් භගිනී අරියාය ජාති ආජාතෝ නාවිජානාමි සංචිච්ච ජීවිතං බාණං ජීවිතා වෝරෝපේත්තා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්ස. ඒ තේරුම මොකක්ද? නැගණිය මා ආර්ය උත්පත්තිය ලැබූ තැන් පටන් ආර්ය ජාතිය කියලා කියන්නේ ආර්ය උත්පත්තිය. ඒ කියන්නේ ගිහි ජීවිතය අතහැරලා මේ ආර්ය සංඝයාට එකතු වුණු දවසේ පටන් මම ආර්ය තත්ත්වය ලැබූ දවසේ පටන් මා කිසිම සතෙක් ජීවිතවර කළා නැහැ. ඒ සත්‍යයෙන් ඔබටත් ඔබේ කුසසින්න දරුවාටත් යහපතක්ම වේවා කියලා ආ එහෙමනම් පුළුවන් කියලා මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ නිවසට ගිහිල්ලා ඒ විදිහට සත්‍යක්‍රියා කළා. ඒ අනුව මේ අද දක්වා මහානුභාව සම්පන්න මේ ජීවිතය ගත කරන හැම පින්වතුන්ම ආදරයෙන් සලකන ඒ අඟුලිමාල පිරිතේ ප්‍රභවය එතනයි. ඉතින් මේ විදිහට බුදු පියාණන් වහන්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට මේ විදිහේ පිරිතක් අනුදැන වදාළේ මොකද කියලා සමහර කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ විනයානුකූලව සංඝයා වහන්සේලාට වෙදකම් කිරීම සාහනම් කළා තියෙනවා. නමුත් මේක වෙදකමක් නෙවෙයි සත්‍යක්‍රියාවක් පමණයි. අනිත් අතට මේක මහා කරුණාවෙන් බුදු පියාණන් වහන්සේ මේ පිළිවෙත අඟුලිමාල ස්වාමීන් වහන්සේට විශේෂයෙන් ඉදිරිපත් කිරීමක් නිසාද අඟුලිමාල ස්වාමීන් වහන්සේ බීදණියට පත් වෙලා සිටිනවාර පින්ඩ පාතියක් නොලැබෙන තරමට මහ ජනතාව තුළ විශාල භීතියක් තිබෙනවා අඟුලිමාල ස්වාමීන් වහන්සේ පින්ඩ පාතේ වඩිනකොට පවා. ඒක නිසා ඒ සාහනීය සැලසීමටත් ඒ වගේම අර කමඨහන නොවැටෙන්නේ මොකද? එතන ආර්ය ජාතිය කියලා කිව්වේ එතන විශේෂ අර්ථයක් තිබෙනවා. දැන් මේ දීර්ඝ සංසාරයේ පස්පව් වලට අදාළ දේවල් නොකල කෙනෙක් නැහැ. නමුත් මේ ධර්ම මාර්ගයෙන් හැසිරෙන්න නම් අපට ඕන කරන්නේ ශීල පදනමයි. ඒ ශීල පදනමේ යම්කිසි සීමාවක් තිබෙනවා. ඒ අදිෂ්ඨානයත් ආවර්ජනයත් පිහිට කරගෙනයි කෙනෙකුට සත්‍යක්‍රියා කරන්න පුළුවන් වන්නේ. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේට මේ මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ විශාල සැනසිල්ලක් දෙනවා. කොහොමද? අර තමන් මේ ජීවිතයේ ලැබූ උත්පත්තිය නොවේ එතන. ඒක සීමාව හැටියට ගත්තොත් අඟුලිමාල ස්වාමීන් වහන්සේට සැනසෙන්නේ ඉඩක් නැහැ. ඒ තරම් මිනිස්සුන් මරලා තිබෙනවා නේද කියලා. ඒ වෙනුවට ආර්ය උත්පත්තිය ලැබුවා කියන ඒ වාක්‍ය තුලින් විශාල සාහනයක් උදා කළා. එතන ඉඳලා සීමාවක් දැක්වුවා. ඒ සීමාවෙන් ඉඳලා තමන්ගේ හිත පිරිසිදුයි. අන්න ඒක නිසා අඟුලිමාල ස්වාමීන් වහන්සේට එතන කළේ අර තමන්ගේ කමටහනට බාධක වෙල තිබුණු පසුතැවිලි ඒවා ඉවත් කරන්න උපාය මාර්ගයක් බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් එතන අනුදැන වදාලේ. ඒක ඒ සත්‍යක්‍රියාව හරි ගියාම නිසා අඟුලිමාල ස්වාමීන් වහන්සේට විශාල සනසිල්ලක් විශාල තමන් පිළිබඳව ආත්ම විශ්වාසයක් ඇති වුණා. දැන් ඉතින් මං ආර්ය උත්පත්තිය ලැබුවා දවසේ ඉඳලා මා පිරිසිදුයි, මගේ ශීලය පිරිසිදුයි කියලා ඊළඟට අඟුලිමාල ස්වාමීන් වහන්සේට හිත එකඟ කරගන්න පුළුවන් වුණා. අප්‍රමාදීව උග්‍ර අන්දමින් විදර්ශනා වඩලා රහත් වුණා. එතකොට ඒ විදිහට අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහත් වෙලා ඔන්න දැන් පිණ්ඩපාතේ වඩින අඟුලිමාල රහතන් වහන්සේ දැන් පිණ්ඩපාතේ නම් ලැබෙන හොඳට තවත් දේවල් ලැබෙනවා. මොනවද? අර ඒ ධමේ ගොඩේ මිනිස්සෙයින් වීසි කරන කැටකැබිලිටි දඬුමුගුරු අහසින් ඇවිල්ලා අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ හිසේ පහත් වෙනවා, ඇඟේ හැපෙනවා, ඇඟේ වැටෙනවා. අන්තිමට අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ පාත්‍රෙත් බිඳගෙන හිසත් පලාගෙන සිවුරු ඉරාගෙන. ඒක දැකලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, බ්‍රාහ්මණීය බ්‍රාහ්මණීය විවසන්න බ්‍රාහ්මණීය බ්‍රාහ්මණීය කියන වචනේ බුදු පියාණන් වහන්සේ රහතන් වහන්සේලා පිළිබඳව යොදන්නේ. යම් දැඩි පාප කර්මයක් නිසා මුරෙහි වර්ෂ සිය ගණන්, වර්ෂ දහස් ගණන්, වර්ෂ ලක්ෂ ගණන් වැසෙන්න තිබුණාද ඒ පාප කර්මයේ වෙනුවෙන් ඔය සුළු වශයෙන් ditth ධම්ම වේදනීය විපාක වශයෙන් ඔය සුළු විපාකයක් විඳිනවා. ඒක බින්ද දරා ගන්න කියලා බුදු පියාණන් වහන්සේ සනසනවා. මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේත් ඒ වගේම ඒ කියපු ඒ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම වලින් පවා මිදිලා අරහත් ඵල සමාපත්තියට සම්බන්ධ වූ අවස්ථාවේදී විමුක්ති සුවය විඳිමින් ඊළඟට උදන් අන්න කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය පහළ කරනවා. ඒ කියන්නේ අර කියාපු දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් සැලකෙන ඒ කායික පීඩා වලින් පවා විඳින තත්වයක් රහතන් වහන්සේලාගේ තුල තිබෙනවා. ඒක අරහත් ඵල සමාධියට සම්බන්ධන අවස්ථාවයි. ඒ අවස්ථාවේදී ලැබෙන විමුක්ති සුවය, නියම නිවන් සුවය, පිරිසුදු නිවන් සුවය විඳිමින් අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඊළඟට බුද්ධ වචනයක්ම වන ධාතාවක් ප්‍රකාශ කළා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නපමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ වචන්දිමා. යම් කිසි කෙනෙක් කලින් ප්‍රමාදයට වැටි සිට පසුව අප්‍රමාදීව ජීවිතය ගත කරයිද, කුසල් ධර්ම පිළිබඳව අප්‍රමාදීව ජීවිතය ගත කරයිද, ඒ තැනැත්තා ඝන වලාකුලින් මිදුණු සඳ මණ්ඩල වගේ මුළු ලෝකෙම ප්‍රභාවත් කරනවා, ආලෝකවත් කරනවා කියලා ඒ ශ්‍රේෂ්ඨ ගාථා රත්නයේ අනුව තමන් උගන්වනවා. ප්‍රීති වාක්‍ය පළ කරනවා අඟුලිමාල ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහට ඒ රහතන් වහන්සේ කෙනෙක් හැටියට ඒ වෙනු කිසුවයක් විඳිමින් නමුත් වැඩි කලක් ජීවත් වුණේ අතීතයේ ප්‍රාණඝාත කුසලයේ දැඩි නිසා දෝ ඒ ආයු සංස්කාර පිරිහුණු අවස්ථාවේදී අඟුලිමාල ස්වාමීන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. ඒ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ සංඝයා වහන්සේලා ධර්ම සභාවේ රැස් වෙලා සාකච්ඡා කරනවා. බොහෝ දෙනෙක් සංඝයා වහන්සේලා දන්නේ නැහැ මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහත් වුණු බව. ඒක නිසා ඒ අය අතර සාකච්ඡාවක් ඇති වුණා මේ අඟුලිමාල හාමුදුරුවෝ කොහෙද උපන්නේ කියලා. අපවත් වුණා කොහෙද උපන්නේ කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ධර්ම සභාවට බැමිණිලා මහණෙනි කුමක්ද කතා කරන්න කියලා ඇහුවා. මේ විදිහ කතාවක් කියලා ප්‍රකාශ කළා. අනේ මහණෙනි, මගේ පුත්‍ර අඟුලිමාල රහත් පින්වම් පෑවා කියලා ප්‍රකාශ කළා. අනේ අවස්ථාවේ තමයි අපි මාතෘකා හැටියට ප්‍රකාශ කළ අර ගාථාව වදාලේ. යස්ස පාපං කතං කම්මං කුසලේන පිත්‍යති සෝයි මං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා. යම් කෙනෙකු විසින් කරන ලද පාප කර්මය කුසලයෙන් වැසියේද, කුසල් බලයෙන් වැසියේද, අන්නේ බඳු ඒ පුද්ගලයා ධනවලාකුලින් මිදුණු සඳ මණ්ඩල වගේ මේ මුළු ලෝකය ආලෝකවත් කරනවා කියලා ගාථා ධර්මය වදාලා. අන්න එතකොට මේකයි මේ අඟුලිමාල කතාවස කෙවින් අපි ගත්තෝ. ඉතින් මේ කථාන්තරය තුළින් අපි ගත යුතු ආදර්ශය, මේ පිළිබඳ යම් කිසි විවරණයක් අවශ්‍ය වෙනවා. මේ කතාව තුළින් අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද? එක පැත්තකින් බලනකොට මේ අපි කලින් සඳහන් කළ ආකාර බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ගුණ අපේ ශ්‍රද්ධාව දිනු කර ගැනීමට ඒකට උපකාර වෙන විදිහේ කරුණු රාශියක් මේක තුළ තිබෙනවා. මේ අඟුලිමාල ස්වාමින් වහන්සේ අර අපාය මාර්ගෙන් බේරා ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ දූපාය කෞශල්‍ය මහ පුදුමාකාර දෙයක් ඒක. අත වශයෙන් මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ අපායෙන් බේරුණේ 99, එහෙම නැත්නම් 999 බේරුණා වගේ. දැන් ඒ තමන්ගේ මව මරලා 1000 සම්පූර්ණ කළා නම් අඟුලිමාල ගොඩ ගන්න බෑ බුදු කෙනෙකුටවත්. ආනන්තරික පාප කර්ම ඒ තරම් දරුණු. ඊට කලින් බුදු පියාණන් වහන්සේ ක්‍රියාත්මක වුණා කිසිම කෙනෙකුට දන්වන්නේ නැතුව තමන්ම තනිවම ඒ වැඩම කළ මහා කරුණා ගුණේ. ඒ වගේම අර ඒ බුදු පියාණන් වහන්සේ අඟුලිමාල හික්මාන්න පාවිච්චි කළේ පොඩි වාක්‍ය දෙකක් පමණයි. මම සිටියා, නුඹත් සිටින්න අඟුලිමාල, එච්චර. රජවරුන්ටවත් වෙන ආයුධ වලින්වත් හික්මාන්න බැරි විදිහේ ඒ අඟුලිමාල කියන ඒ දාමරික සොරා බුදු පියාණන් වහන්සේ හික්මෙව්වේ අර කර්මස්ථානයක් වෙනි, භාවනා කර්මස්ථානයක් වෙනි වටිනා වාක්‍ය දෙකකින්. මා සිටියා, නුඹත් සිටුව. ඒක අර අතීත පුණ්‍ය ශක්තිය, අතීත පාරමී ශක්තිය ඇති අඟුලිමාල ඒ අහිංසක මානවකයෙකු හැටියට ලබාගත් ශිල්ප ශාස්ත්‍ර ඥාණයෙන් තියුණු අඟුලිමාල තේරුම් ගත්තා මෙහි අදහස. ඒ ප්‍රාණවාදය පිළිබඳ සංගර නොවීම තමයි නොසිටීම, නියම සිටීම, නියම ආකාරයෙන් නැතන්පත් වීම තමයි මේ නිදීම කියලා ඒක තේරුම් අරගෙන තමයි ඒ පැවිදි වුණේ. අන්න ඒ විදිහට ඊළඟට බුදු පියාණන් වහන්සේ අර අඟුලිමාල පිරිතක්, එහෙම නැත්නම් අර පිරිතකට උපකාර වෙන විදිහේ ඒ උපදෙස් අඟුලිමාල ස්වාමීන් වහන්සේට දීවදාලේ මක් නිසාද බුදු පියාණන් වහන්සේට පෙනුණා දැඩි උත්සාහයක් ගන්න. නමුත් අඟුලිමාල ස්වාමීන් වහන්සේට හිත එකඟ කරගන්න බෑ. පින්ඩ පාතේ පිළිබඳවත් ඒ නොයෙකුත් විදිහේ කරදරවලට මුහුණ පාන්න සිදුවෙනවා මහජනයාගේ භීතිය නිසා. ඒ වගේම සිත එක්තැන් කරගන්න බෑ. ඒක නිසා තමයි අර විදිහට ඒ බුදු පියාණන් වහන්සේ දුන්න සත්‍යක්‍රියාව අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඒ සත්‍යක්‍රියාව කළාම ඒක ප්‍රත්‍යක්ෂ වුණා පමණක් නෙවෙයි, අද දක්වාම ඒක ප්‍රත්‍යක්ෂයි. අන්නේ මේ පුදුම විදිය බුද්ධ බලය, ඒ සත්‍යක්‍රියාව තුළ තියෙන බලය ගැනත් අපි හිතලා බලන්න ඕන. සත්‍යක්‍රියාව කියන එකට පදනම වන්නේ ශීලයයි. ශීලයේ වටිනාකමෙන් අපට තේරෙනවා. දැන් මේ පිරිස අතරත් ඉන්න පුළුවන් අර දැන් මේ කාලේ සමාජයේ විශේෂයෙන්ම සිටිනවා පරාජිතයන් කියලා කොටස. මේකත් හේතුන් නිසා කල්පනා කරනවා අපට ධර්ම මාර්ගය අයිති නැහැ. අපට ධර්ම මාර්ගයට යන්න තරම් ශක්තියක් නැහැ. අපතුල පින් නැහැ කියලා හැම හිතන අය ඉන්නවා. අනේ අයට මේ ධාතහ දෙකක් අපි ප්‍රකාශ කළා. ඒ ධාතහ දෙකෙන් දක්වන උපමාවම මුණත් ප්‍රමාණවත්. දැන් මේ අද වගේ පොයේ දවසක කෙනෙක් හඳ දිහා බලන් හඳ බලන්න උත්සාහ කරනවා. නමුත් කළු වලාකුළුමින් වැහිලා තිබෙන්නේ බොහොම උත්සාහයෙන් බලාගෙන ඉන්නවා. කළු වලාකුළුමින් මෑත් වෙන සඳ මඩල තරම් ලස්සන දෙයක් නැහැ. අන්න ඒ වගේ. යම් කිසි කෙනෙක්ගේ ධර්ම මාර්ගයට බාධක හැටියට සලකන යම් දුර්වර්ණ දේවල් තිබෙනවා නම් තමන්ගේ චරිතයේ ඒවාම පසුබිම කරගෙන තමයි මේ විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒකයි හරියට අර කළු විල්ලූද පසුබිමක රිදී නූලෙන් කළ ගෙත්තමක් වගේ චරිතයක් තමයි අඟුලිමාල චරිතය. ඒක තුලින් අපි ගත යුතු ආදර්ශය මූලිකව එහිමයි. අපේට හැදෙන්න ඕනෑම වෙලාවක හැකි සංඥා උපදවාගෙන තුන්වන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ මාර්ගයට බැස්සොත් කෙනෙකුට අරහත්ත්වය දක්වාම යන්න පුළුවන් ශක්තියක් තිබෙන බව අඟුලිමාල කතාවෙන් අපි පළමුවෙන්ම ගත යුතු පාඩමයි. ඒ වගේම අර සත්‍යක්‍රියා බලය පිළිබඳව එහෙම නැත්නම් අර ශීල පිළිබඳව කල්පනා කරලා බලනකොට යම් කිසි සීමාවක් අවශ්‍ය වෙනවා. දැන් බණ භාවනා කරනකොට බණ භාවනා කරන කෙනෙක් අතීතයේ අමතක කිරීමට තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් මේ තීවරය දරාගන්නේ මේ බාහිර වශයෙන් වෙනසක් ඇති කරගන්නේ තමන්ගේ හිත තුළ ඇති වෙන පසුතැවිලි ඉවත් කරගන්න එකත් උපකාර වෙනවා. ඊටත් වඩා උපකාර වෙනවා යම් කිසි සීමාවක් ඇතිව දැඩි අදිෂ්ඨානයක් කරන අද සිට අද මේ මොහොතේ සිට මම මේ ශීලයේ හැසිරෙනවා කියලා. එතන ඉඳලා ආවර්ජනා කළා බලනකොට ඉතින් ශීලයත් එක්කම යන එක තමයි ආවර්ජනාව කියන එක. ආපසු හැරි බැලීම. ශීලය පදනමයි ශීලයේ අදිෂ්ඨානයයි ඒකට උපකාර වෙන දේ. දැන් මේ පින්වතුන් මේ මේ අවස්ථාවේ අනුව ඇතම් කෙනෙක් ආජීවශ්‍රමක ශීලය සමාදන් වුණා. මේ වැඩි පිරිසක් මට පේන හැටියට අද වෙනි මේ වටිනා පොහොස දවසක නියම අදහස ඇතිව එයින් නියම ගැඹුරු තේරුමක් ඇතිව මේ පොහොය අටසිල් සමාදන් වුණා. තවත් කෙනෙක් දසසිල් සමාදන් වුණා. ඔය විදිහට යම්කිසි ශීලයක් අදිෂ්ඨාන කරගත්තා. ඒක තමයි පදනම මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මහිත එකඟ කර ගැනීමට භාවනාවට. අන්න ඒ පදනම ඒ දමාගෙන ඊළඟට භාවනාව සඳහා සිත තැන්පත් කර ගැනීමට උපකාර වෙන දේ තමයි ඒ ශීලය ආවර්ජනා කිරීම. ආවර්ජනා කිරීම තුළින් යම්කිසි කෙනෙකුට සතුටක් ඇති වෙනවා. ශීලයේ ආනිසංස හැටියට දක්වන්නේ අවිපටිසාරත්තං. පසුතැවිලි නොවන බවයි. ඒකයි ශීලයේ සාරය. නිකම්ම දැන් ගොඩනැගිල්ලක පදනම දමලා ගොඩනැගිල්ලක් නොතනා සිටීම වගේ ශීලයක් සමාදන් වෙලා භාවනා නොකර සිටීම. ඒක නිසා ශීලය පදනම දමාගෙන ඒක මත පිහිටලා ඒක ආවර්ජනා කළා ඒ ශක්තිය තුලින් ඊළඟට තමයි සිත එකඟ කරන්නේ කමඨහනට. ඒ බඳු අවස්ථාවල අර කමඨහන හොඳ පැහැදිලි වෙනවා. අන්න ඒ ඥාය අපට හෙළි වෙනවා මේ අඟුලිමාල කතාවෙන්. අර සත්‍යයි ක්‍රියාව කළාට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා හිත එකඟ කරගන්න. දැන් ඉතින් මගේ හිත පිරිසිදුයි. අර අරක යට ගියාව. යට ගියා ඒක වෙනම පිටුවක් පෙරළුවා. ජීවිතයේ වෙනම පිටුවක් පෙරළුවා. දැන් මේ පිණුතුන් තුනිතර අහන්න ලැබෙන එකක් තමයි ජීවිතයේ නව පිටුවක් පෙරළීම කියන්නේ. මේ පිටුව පෙරළුවාට පස්සේ අනිත් පිටුව පේන්නේ නැහෙනේ. අන්න ඒ වගේ. ඒ වගේ ඒකට උපකාර වෙන්නේ ශීලයයි. ශීලයේ වටිනාකම ඒ තුලින් අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන මේ බුදු පියාණන් වහන්සේ කෙනෙකු හික්ම වීම සඳහා යෙදු උපාය මාර්ගයේ අපටත් අපේ ප්‍රමාණයෙන් කල්යාණ මිත්‍රාශය බුදු පියාණන් වහන්සේගේ ආවහන්තිලාට වදාලා මහණෙනි මේ අර අවස්ථාවෙන් වදාලා අඟුලිමාල අරතරම් පාප කර්ම කරලත් කොහොමද රහත් උනේ කියලා සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා. එතකොට ඒක අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ විදිහට පාප කර්ම කළේ නියම කල්යාණ මිත්‍රයෙක් නොලැබීම නිසායි. නමුත් මාවැනි කල්යාණ මිත්‍රයෙක් ලැබීම නිසා ඒ කරන ලද පාප කර්ම ලෝකෝත්තර මාර්ග කුසලයෙන් වසන්න පුළුවන් වුණා. මෙතන කුසලේන පිතියති කියලා කියන්නේ සාමාන්‍ය කුසලයක් නොවේ. ඒ අරහත් මාර්ග ඒ ලෝකෝත්තර කුසල ඥානෙ කුසලයෙන් ඒ කුසලයෙන් වැසිලා ගියා. දැන් ඒකෙත් මට්ටම් තිබෙනවා. දැන් මේ පින්නතුන් අතර අහලා තියෙන දෙයක් තමයි සෝවාන් කියන ඒ ලෝකෝත්තර තත්වයෙන් ලබන ජයග්‍රහණය මොකක්ද? සතර අපායට යන්න බැරි තත්වයකට සිතපත් කරගන්නවා. එයින් කියන්නේ සතර අපායගාමී අපායගාමී අකුසලයෙන් මිදෙනවා. අකුසල් කර්ම විපාක කොයි වෙලාවෙ එනවද කියලා දන්නේ නැහැ. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයාට සෝවාන් වූ පුද්ගලයාට කොයි වෙලාවෙ අපායට යන්න සිද්ධ වෙනවද කියලා දන්නේ නැහැ. මේ බුදු පියාණන් වහන්සේ දක්වන ධර්ම චක්‍රයේ වටිනාකම එතනින් පේනවා. දැන් පින්නතුණී මේ ලෝකයේ තිබෙනවා රෝද දෙකක් කරකැවෙන. කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයි. කර්ම චක්‍රය මහා පුදුමන්දමින් මහා බලගත්තු අන්දමින් කරකැවිගෙන යනවා. නමුත් මේකේ බලේ බිඳින්න පුළුවන් දෙයක් තිබෙනවා තවත් චක්‍රයක් ධර්ම චක්‍රය. ඒක තමයි මේ අර තරංග අසාරාසෙන් කියන කල්පලක්ෂයක් පෙරම්පුරල බුදු පියාණන් වහන්සේලා සොයාගන්න ධර්ම චක්‍රයෙන් කෙරෙන්නේ අර කර්ම චක්‍රයේ බල බිඳින එකයි. සම්පූර්ණයෙන්ම බිඳින්න බෑ. නමුත් ඒවා අවස්ථා වශයෙන් බිඳිනවා. පළමු බිඳීම තමයි යම් කෙනෙක් සෝවාන් මාර්ගඥානයේ සෝවාන් තත්ත්වයේ ලැබුවා නම් ඒ තැනැත්තාගේ හිත ඒ දියුණුණු මට්ටමේ අනුව ඒ සෝවාන් තත්ත්වයේ ආලෝකෝත්තර තත්ත්වය නිසාම ඒකේ බලයෙන් අර අපායගාමි අකුසල් ඒවා දුරු වෙනවා. කොටින්ම කියතොත් තවත් ධාති හතකට පමණක් සුගතියෙන් සුගති කියලා කියන්නේ අපායන් නැර මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ පමණක් උපදීන තත්ත්වයකට සිතපත් කරගත්තා. ඒක නිසා ඒ ලැබෙන පුදුම විදිය සැනසීම තමයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල නොයෙකුත් උපමා වලින් දක්වලා ආදාරයන් නිය පිට පස්තිකට මහ පොළව උපමා කරන්න බැරුව වගේ ඒ සෝවාන් පුද්ගලයාට ඉතුරු වෙලා තිබෙන අකුසලයේ අර නිය පිට පස් වගේ ඒ මහ පොළව තරම් විශාල කර්ම බලවේග වලින් නිමුක්තිය ලැබලයි තිබෙන සෝවාන් පුද්ගලයා. ඒ තරම් විශාල සැනසීමක් සෝවාන් වීමෙන්ම ලැබෙනවා. නමුත් ඊළඟට ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා සකදාගාමි වීමෙන් අර ජාති දෙකට එහෙම නැත්නම් නැවත මේ ලෝකට නොඉන්න තත්වයට පත් කරනවා. අනාගාමි තත්වයෙන් බ්‍රහ්ම ලෝකයට යනවා. ඊළඟට බ්‍රහ්ම ලෝකෙදී රහත් වෙනවා. ඊළඟට අරහත් වුණාට පස්සේ එතනත් තිබෙන වැදගත් කාරණයක් රහත් වුණාට පස්සේ ditth ධම්ම වේදනීය අකුසල් බලපවත් වෙන බව කර්ම චක්‍රයේ තරම් දැඩි බව මේ අඟුලිමාල කතාවෙන් අපිට පෙනී ගියා. අඟුලිමාල ස්වාමීන් වහන්සේ අර විදිහට සාහනයක් ලබාගෙන බොහොම අමාරුවෙන් රහත් වුණා. රහත් වුණ නමුත් පිණ්ඩපාත යනකොට අර විදියට විවතට වීසි කරන ගල් කැට කැවිලිති පවා හිසට පහත් වුණේ මොකද? රහත් වුණාට පස්සේ ditth ධම්ම වේදෙනිය අකුසල් ඉතාම පොරකනවා විපාක දෙන්න. ඒවා විඳින්න වෙනවා. අර ඒ තරම් වික් කර්ම චක්‍රයේ බලගත්තු. නමුත් ඒ බඳු ඒ කර්මයන්ගෙන් පවා తాවකාලික හෝසහණයක් ලැබලා නියම නිවන නිවන් සිටෙහි විමුක්ති ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාවකුත් තිබෙනවා රහතන් වහන්සේලාට. ඒකට කියන්නේ අරහත් ඵල සමාධිය කියලා. ඒ අරහත් ඵල යට සමවැදිලා ඉන්න අවස්ථාවේ පණ සමාපත්තියට සමවැදිලා ඉන්න අවස්ථාවේ අර කර්ම වේගවලිනුත් හැකිත බොහෝ දුරට ඒක තුනී කරගෙන ගිහිල්ලා පිරිසුදුවම නිරෝධ tattve නිවීම tattve සම්පූර්ණ නිවීම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක තමයි ලෝකයේ ඇති උතුම්ම සැනසීම. බුදු පියාණන් වහන්සේ දක්වන මේ සැනසීම සාමාන්‍ය ලෝකයා හිතන මට්ටමේ දෙයක් නෙවෙයි. මේ ලෝකෝත්තර සැනසීම අර සියලුම සංස්කාරයන් සංසිඳ වීමෙන් අර කර්ම වේගයන්ගේ බලය පවා ඒවත් මර්ධනය කරලා ලබන එක්තරා නිවීම සැනසීමයි නිවීම ශක්තියයි නිවීමයි. අන්න ඒක විඳින්මින් තමයි ඒකට කියන විමුක්ති සුඛය. ඒ විමුක්ති සුඛය විඳින්මින් තමයි අර අඟුලිමාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ යම් කිසි කෙනෙක් කලින් ප්‍රමාදයට වැටලා ඉඳලා ඒ ප්‍රමාදයෙන් මිදිලා අප්‍රමාදී වෙනව නම් ඒ තැනත් හරියට කළුවලා කුලින් නැතුණු සඳ මණ්ඩල වගේ ලෝකේ ප්‍රභාවත් කරනවා කියලා. අන්න ඒක ආසෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ කර්ම චක්‍රය බිඳීමට බුදු පියාණන් වහන්සේගේ ධර්ම චක්‍රය උපකාර වෙන ආකාරය අවසාන වශයෙන් කල්පනා කළ බලනකොට මේ සංසාරයේ කිසිම තැනක සංසාරයේ ඉතුරු කරගන්න දෙයක් නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ මේ මම මොහොතකටවත් භවය වර්ණනා කරන්නේ නැහැ. ඉතාමත්ම සූළු ප්‍රමාණයක අසුචි වුණත් ගඳ ගන්න වගේ මුළු මහත් භවයම මහා භයජනක තැනක් කියලා වෙන එකක් තව බ්‍රහ්ම ලෝකවල පැවැත්ම පවා මේක ඉතාමත්ම සංස්කාර ඇති හැම තැනම දුකක් කියන එක බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. ඒ නිසා තමයි මේ නිර්වාණ මාර්ගයේ ගමන් කළ හැකි තාක් ඉක්මනින් බුද්ධෝත්පාද කාලයක හැම කෙනෙක්ම උත්සාහවත් විය යුතුව තිබෙනවා. අවම මට්ටමින් අර සෝවාන් තත්ත්වය ලබාගෙන සතර අපායන් මිදීමටත් උපරිම මට්ටමින් සියලු සසර දුක් කෙලවර කළ උතුම් මහා මහ නිවන් සැනසීමටත් අන්නේ විදිහට ඒ අදිෂ්ඨානය ඇති කරගන්න නව පිටුවක් පෙරලන්න හොඳම අවස්ථාවක් තමයි වෙසක් දවසේ නිසා පමණක් නෙවෙයි. දැන් අපි කල්පනා කළ බලනකොට මේ සමාජය ගැන මේ කාලය ගැන හිතලා බලනකොට මේ 1999යි මෙතනක් තියෙන්නේ 99න් බේරෙන අවස්ථාවක්. මේ අවස්ථාවේවත් නුවණින් කල්පනා කරලා ධර්ම මාර්ගයට නැඹුරු වෙන්නේ නැත්නම් මේ සමාජයේ අර මේ පරාජිත තත්ත්වයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මහා භයානක විනාශයකට පුද්ගලයා වශයෙන් පමණක් නෙවෙයි සමාජයත් භාජනය වෙනවා. අන්න ඒක නිසා අපි හැමදෙනෙක් කල්පනා කරගන්නවා අඟුලිමාල චරිතය අපට දෙන ආදර්ශය අප අපගේ ජීවිතවලට ලං කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම මහා පුදුම විදියේ ප්‍රාතිහාර්ය බුදු පියාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය පමණක් නෙවෙයි අප තුළ ඇති ප්‍රාතිහාර්ය ශක්තියත් ඒ තුنين මතු කරගන්න ඕන. අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඒ පැවිද්දට පත් වුණාට පස්සේ අප්‍රමාදී වේ ධර්ම මාර්ගයේ ගමන් කර ආකාරය නොයෙකුත් බාධක මැද්දේ හිස පලාගෙන ලේ හලාගෙන පිට පාත්‍යත් හරියට නොනැ ලැබී ඒ කටයුතු මැද්දේ නමුත් උත්සාහවත්ව තමන්ගේ ශීලයේ පිළිලා භාවනා කරලා ඒ උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරගත්තා. ඒ වගේ අපි කල්පනා කරනවා ගිහි හෝ පැවිදි හෝ නොයෙකුත් බාධකම් කටළු මතු වෙන්න පුළුවන් ධර්ම මාර්ගයේ යාමට ඒ එකක්වත් නිදහසට කාරණා නොවේ. ඒක නිසා අප හැමදිනා තුළම තිබෙනවා සංසාරයේ කරන ලද කුසල් වගේම අකුසල්. හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තිබෙනවා. පාප කර්ම වලට පාප කර්මයන් අත දෙනවා. කුසල කර්ම වලට කුසල කර්මයන් අත දෙනවා. ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන දැන් පාප මිත්‍රයන්, පාප මිත්‍ර සේවනය ඉතාම භයානක දෙයක්. දැන් මුලදී සිදු වුණේ විදිය දෙයක් අඟුලිමාල අවට හිටියේ මිතුරන් පාප මිත්‍රයින්. ඒ වගේම මේ ගුරුවරයාත් අන්තිමට පාප මිත්‍රයෙක් බවට පත් වෙලා තමයි අර විදිය වැරදි අනුශාසනයක් කළා. අහිංසක අඟුලිමාල නපුරට පෙළඹුවේ අහිංසක අඟුලිමාල බවට පත් කළේ. අනිත් අතට බුදු පියාණන් වහන්සේ කල්යාණ මිත්‍ර සත්වේ නිසා තමයි අර අඟුලිමාල හොරා අර තරම් මිනිසුන් බලක්වද්දි තනිවම බුදු පියාණන් වහන්සේ අඟුලිමාල සොරා සොයාගෙන ගිහිල්ලා අර ඒ වාක්‍ය දෙකකින්ම අඟුලිමාල දමනය කරලා ඊළඟට අරගෙන ආවේ පැවිදි රූපයක් බවට පත් කරලා ඉගෙන ආවේ. අන්නේ ඒ ධර්ම ප්‍රාතිහාර්ය අඟුලිමාල තුල පමණක් නෙවෙයි අප එක එක්කිනා තුලම තිබෙනවා කියලා හිතා ගන්න ඕන. ඒක මේ විදිහට හිතාගෙන විශේෂ ජීවිත පරිවර්තනයක් කරන්න ඉතාමත් හොඳ අවස්ථාවක් තමයි මේ විදිහ මේ නැකත් නැකත් කියලා කියන්නේ බෞද්ධ නැකත්. දැන් මේ නැකත මොකද්ද? බුදු පියාණන් වහන්සේ උපන් නැකත. ඒ වගේම බුදු වුණු නැකත, පිරිනිවන් පෑව නැකත. මේ බුද්ධ චරිතයේ උතුම්ම ශ්‍රේෂ්ඨතම සිද්ධි තුනක් සිදු වුණ දවස. අන්නේ බඳු දවස අපි කල්පනා කරන්න ඕන. අපෙත් තිබෙනවා යම් කිසි ඉලක්ක. දැන් හැම කෙනාගේම යම් යම් ලෞකික ඉලක්ක තිබෙනවා. නමුත් ඒ හැම ඉලක්කයකටම වඩා උතුම් හැටියට සලකන්න ඕන. ඒ බඳු ඒ ලෞකික ඉලක්ක මේ දීර්ඝ සංසාරයේ නොඑක් වාරවල අපි ඇති කරගන්න ඇති. ඒවා ලැබුණා හෝ නොලැබුණා හෝ ඒවා බුදු පියාණන් වහන්සේ දක්වා ආදාරණ අන්දමට මේ සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛවලට ගොදුරු වෙලා තවත් කර්ම විපාක වලට අනේක වාරයක් දුකටපත් වෙලා දුකින් දුකටම ගමන් කරන ගමනක් තමයි සංසාර කියලා කියන්නේ. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වා ආදාලේ නිස්සරණය කියලා කියන මේ සංසරණය ඉවත් කළා. සංසරණය කියලා කියන එක තැන කරකැවිල්ලෙන් ඉවත් වෙලා නිස්සරණය කියලා කියන නිවන. නිවීම. දැවීම වෙනුවට නිවීම මතු කරගන්න තත්ත්වයක්. ඒක තමයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. ඒ ධර්ම චක්‍රය තම තමන්ගේ චිත්ත සංතානය තුල කරකැවිය යුතු දෙයක්. ඒකට උපකාර වෙන ඒකේ ධර්ම මාර්ගය තමයි භාවනා මාර්ගය. ඉතින් ශීලය පදනම් කරගෙන ශීලයේ අදිෂ්ඨාන කරගෙන ඊළඟට ඒ ආවර්ජනාව තුලින් තමන්ගේ සිත ප්‍රමෝදමත් කරගෙන සතුටු කරගෙන ඊළඟට සිත එක්තැන් කරගන්නවා සමත කර්මස්ථානයකින්. යම්කිසි සමත කර්මස්ථානය කියලා කියන්නේ හිත සමාධිමත් කරගන්න උපකාර වෙන බුද්ධානුස්සති වශයෙන්. දැන් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ මේ අනුත්තරෝ පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණය ඒක නිතරම මෙනෙහි කරනකොට ඒ තුලින් තමා තුළ ඇති වෙන ඒ ශ්‍රද්ධාව අනුව ඒකෙම හිත රඳවා ගන්න පුළුවන් ශක්තියක් ආවම අර සමාධියක් මතු වෙනවා. යම් කිසි එක්තැන් වීමක් සිතේ එකඟතාවක් ඇති වෙනවා. ඒක පිළිහිට කරගෙන පුළුවන් යම් කිසි කෙනෙකුට ලෝකේ යථා තත්ත්වය අවබෝධ කිරීම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා ඒ යම් තත්ත්ව ලබා ගන්න විදර්ශනාවට හරවන්න. ඒ විදිහටම තමයි බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණ සත්‍ය ආදී වශයෙන් නොයනොතුත් කර්මස්ථාන තිබෙනවා. ඒවා උපකාර කරගෙන යම් කෙනෙක් සිත එකඟ කරගත්තන ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒවායේ අනිත්‍ය ස්වභාවය තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන විදර්ශනාවට හරවලා මෙනෙහි කිරීම වශයෙන් ඒවා තුලින් මතු කර ගන්න පුළුවන් ලෝකෝත්තර මාර්ගඥාන. අන්නේ විදිහට මතු කර ගැනීමෙන් තමයි මේ සංසාර දුක්ඛයෙන් සදහටම නිදෙන්න පුළුවන් වන්නේ. අපි බුදු කෙනෙකුට වඳින්නේ, බුදු කෙනෙකුට ගෞරව කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ රූපකාය ඇති අලංකාරත්වය ගැන හිතලා නෙවෙයි, වෙන දේවල් ගැන හිතලා නෙවෙයි. බුදු කෙනෙක් කියලා කියන්නේ මේ අනිකුත් කිසිම ශාස්ත්‍රවලට සොයා ගන්න බැරි වුණු දෙයක් සොයාගත්තු නිසා. මොකක්ද මේ භයානක සංසාරයෙන් ඒ වගේම කර්ම චක්‍රයෙන් මිදෙන ක්‍රමය? මේක එක අන්තයකට ගිහිල්ලවත් කරන්න බැරි දෙයක්. ඒ අර ධම්මචක්ක සූත්‍රයේ එහෙම දැක්වෙන ආකාරයට කාම සුඛයේ ගැළී සිටීමෙන්වත් එහෙම නැත්නම් තමන්ගේ මුළු ශරීරයෙන් පලි ගැනීමක් වගේ වද දීමෙන්වත් නෙවෙයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදු පියාණන් වහන්සේ දක්වා දාල මධ්‍යම ප්‍රතිපදාවිනු. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදු පියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ හැටියට හඳුන්වන්නේ ඒකයි. ඒකමයි මෙන්න මේ මාර්ගය තම තමන්ගේ චිත්තසංතානයේ ඇති කරගත් යුතු මාර්ගයක්. මේකට උපකාර වෙන දේ තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ හරි දැක්ම. හොඳ නරක වටහා ගන්න ඕන. හොඳ නරක පින්පව් හරි ආකාර වටහා ගන්න ඕන. ඊළඟට ඒ වගේම මේ සංසාරයත් මේ සංසාරයෙන් මිදීමත් මේ දෙක අතර පරතරය වටහා ගන්න ඕන. ඒක තමයි මේ මුනුහත් සංසාරයේ දුකක් කියන අවබෝධය. ඒකට යටින් තිබෙන තණ්හාව කියන ඒ ගැඹුරු අවබෝධය, ඒ තණ්හාව නැති වුණු තැන සැනසීම නිවීම, ඒකමයි නිවන කියලා ඒ අවබෝධය. ඊළඟට ඒකට උපකාර වන්නේ මෙන්න මේ මාර්ගයමයි. මේ අවබෝධය තුලින් මේ සම්‍යක් දෘෂ්ටිය තුලින් ඇති කරගන්න සම්‍යක් සංකල්ප කියලා කියන හරි සංකල්ප හරි චේතනා නික්ඛම්ම චේතනා නික්ඛම්මිය පිළිබඳව ගිහිගෙන නික්මීම පිළිබඳව කැමැත්ත දැඩිව ඡන්දේ ඇති කරගන්න ඕනේ ඒක දීර්ඝ කාලයක් කාර්මී වශයෙන් පිරුවා බුදු පියාණන් වහන්සේලා ඒ නික්ඛම්මිය ඊළඟට ද්වේෂයෙන් ඉවත් වෙලා මෛත්‍රීසිත අව්‍යාපාද වශයෙන් දක්වන අව්‍යාපාද සංකල්ප ඊළඟට අවිහිංසා සංකල්ප කියලා කියන හිංසාවෙන් ඉවත් වීමේ අදහස අන්නේ විදිහට සංගර අඟුලිමාල ස්වාමීන් වහන්සේ සමහර විට අඟුලිමාල ඒ සොරටත් සම්මාදිටිය ඇති වෙන්නේ නැති බුදු පියාණන් වහන්සේ අර ප්‍රකාශ කළ පද දෙකින්ම ඊළඟට ඒ තුලින් තික්මුණ සම්මා සංකල්ප හරි සංකල්පනා ඇති කරගත්ත නෙක්ඛම්මය අව්‍යාපාද අවිහිංසා කියලා ඒ විදිහට ඇති කරගෙන තමන්ගේ එතන ඉඳලා තියෙන්නේ කය වචන හික්මවා ගැනීමයි සම්මා වාචා හරි වචන ඒ හරි වචනයක්ම තමයි සත්‍ය ක්‍රියාව කියලා කියන්නේ ඒ අඟුලිමාලකේ හරි වචනේ පාවිච්චි කිරීමයි වැරදි වචනයක් කියන්න අකමැති වුණු බව අපට පෙනෙනවා අර බුදු පියාණන් වහන්සේ පළමුවෙනි ඒ දුන්න ඉඟිය මොකක්ද ඒක ඊටාමත්ම සියුම් උපාය මාර්ගයක් බුදු පියාණන් වහන්සේ එතන කළේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට ඉස්සෙල්ලාම කිව්වේ එහෙනම් මෙහෙම සත්‍ය ක්‍රියා කරන්න මා උපන්තේකට සතෙක් මරලා නැහැ කියලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ වෙනකොට මුසාවාදයෙන් ඉවත් වීමේ ශික්ෂාපදයේ රකින්න නිසා අනී භාග්‍යතුන් වහන්සේ මම කොහොමද මේ බොරුවට මේ සත්‍ය ක්‍රියාවක් කරන්නේ මේක දැනගෙන බොරු කීමක් නොවේ නේද කියලා ඇහුවේ ඒක නිසායි. අන්නේ ඉම් පේනවා එතකොට වචනේ හික්ම ආගන්න අඟුලිමාල සාවිනාස උත්සාහවත් වුණා. ඒක උපවත් වුණේ අන්න ඊළඟට ආර්ය ජාතිය කියලා කියන ඒ ආර්ය උත්පත්තියෙන් ඉඳලා මාපිසුදුයි කියන හැඟීමේ තුනින් අඟුලිමාල සාවිනාස බය නැතුව සත්‍ය ක්‍රියා කළා. අන්න සත්‍ය වචනේ. එතකොට අඟුලිමාල සාවිනාසටත් පුළුවන් වුණා ඒ විදිහට සත්‍ය වචනය ප්‍රයෝජනට අරගෙන තමන්ගේ ජීවිතය හැඩගස්සවන්න අපට බැරි වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහටම ඊළඟට කාය කර්ම ඒ සම්මා කම්මන්ත කියලා කියන හරි කර්මාන්ත එතකොට හරි කර්මාන්ත නෙවෙයි අඟුලිමාල හැටියට කළේ ඒ පංචායුධය අරගෙන ගිහිල්ලා කළේ ඒ වැරදි කර්මාන්ත ඉවත් කළා එක මොහොතින් ඉවත් කළා දැන් අපිට බොහෝ දේවල් අතහරින බැරුව සිටිනවා මේ සමාජයේ මේ පින්නතුන් දන්නවා දැන් අපි සමාදන් වුණ මේ ආජීවස්තමක ශීලයෙන් මේ පින්නතුන්ට ඉතාමත්ම අකමැති දෙයක් වෙන්න පුළුවන් මේ කාලේ ඔය අවසානයේට කියපු ආජීවය පිළිබඳව මිත්‍යා ආජීවය කියලා කියන වැරදි ජීවිකාක්‍රම වලින් වැළකීම ඒක නම් කරන්නම බෑ කියලා කියන තරමට නමුත් අඟුලිමාල අර විදිහට පංචායුධම ඇතහැරියා වගේ අර ඒ වැරදි හැටියට සලකන ඒ වැරදි පස්සාකාර වෙනදාම එහෙම නැත්නම් පස්සාකාර ජීවන ක්‍රම අතහරින්න පවා කෙනෙකු තුළ සිත් ශක්තියක් ඇති කර ගන්න ඕන මොනවාද සතුන් මැරීම මාංශ වෙනදාම මත්පැන් වෙනදාම ඊළඟට අවියායුධ වෙනදාම සතුන් මාසට ඇති කිරීම ඔය විදිහට ඒ විදිහේ වැරදි ජීවිතාක්‍රම වලින් වැළකීමට තරම් ශක්තියක් ඇති කර ගන්න ඕන මක් නිසාද ඒ පස්පව් වලින් වැළකීම වගේම තමන්ගේ ජීවිතාවත් හරි ගස්ස ගත්තොත් ඒ තැනැත්තට පුළුවන් සම්මා ආජීව කියලා කියන හරි ජීවිතාව සකස් කරගන්න. ඒ ජීවිතාව උපකාර කරගෙන තමයි දැන් අර අඟුලිමාල ස්වාමීන් වහන්සේ වැඩි කල් ගියේ නෑ. අර රජු සිවුරු වලින් පවරන අවස්ථාව වෙනකොටත් උග්‍ර දුතංගාදී ඒ උග්‍ර වෘත්ත පවා සමාදන් වෙලා රකිමින් සිටියා. ඒකයි රජුණන්ගේ අර අනවශ්‍ය සිව්පස පැවරීම පවා ප්‍රතික්ෂේප කළේ. එයින් පේනවා අපට අර ජීවිතාව පිළිබඳව අඟුලිමාල ස්වාමීන් වහන්සේ කොයිතරම් සැලකිලිමත් වුණාද කියලා මේ ජීවිතයේ පරතරය අපිට පේනවා එක කථාන්තරය තුලින් පේනවා ඉස්සෙල්ලා අපිට පෙනුනේ දැන් මේක බොහෝ දෙනා ඔය චිත්‍රපටි ආදී මගින් දක්වනවා අත වශයෙන් මේක මේ තමන් සැලකලා බලනවා නම් මේක තමන්ගේ චිත්තසංතානිය දකින්න පුළුවන් චිත්‍රපටියක් අඟුලිමාල චරිතය අපි ඉස්සෙල්ලා කියාගෙන යනකොට කොයි විදිය පුද්ගලෙක්ද අඟුලිමාල ගැන කොහොමද අපිට හිතුනේ නම අහිංසක තිබුණාට මොකද මේ තරම් මේ පව් කරපු කෙනෙක් නේද අන්න ඊළඟට සම්පූර්ණ ජීවිත පරිවර්තනයක් සිදු වුණා එතකොට මේ පූර්ණ ජීවිත පරිවර්තනයකට අවශ්‍ය පසුබිම අපිට මේ අඟුලිමාල කතාවෙන් සැලසෙනවා. ඒ වගේ ජීවිතාව සකස් කරගෙන අරතරම් දුෂ්කර අන්දමට ඒ පින්ඩපාත ආදී කටයුතු කරමින් මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ උතුම් වූ අරහත්ත්වයට කරා ලං වුණා. සිත එකඟ කරගෙන සම්මා වායාම කියන දැඩි වීරිය යොදලා සම්මා සතිය කියලා හිත එකඟ කර ගැනීම කළා. ඒ කියන්නේ කමඨහන මුලදී වැටහුණේ නැහැ. නමුත් එයින් පසුබට වුණේ නැහැ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දුන්න ඒ සාහනය උපකාර කරගෙන සිත තැන්පත් කරගෙන සිත සමාධිමත් කරගත්තා. ඊළඟට ඒක තුලින් තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේට ඒ පසුගිය යට ගියාම තුලින් මුළු මහත් සංසාරයේ ස්වභාවය වටහාගෙන දුක වටහාගෙන ඒ දුකෙන් ඉවත් වීමේ මාර්ගය වන ඒ තණ්හාව නැති කරගන්න පුළුවන් වුණේ. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ අඟුලිමාල චරිතය අපේ ජීවිතයට ලං කරගන්න ඕන. අඟුලිමාල චරිතය ලං කරගන්නවා කියලා කියන්නේ අඟුලිමාල ගියේ අධර්ම මාර්ගයේ යාම නොවේ. ඒ අඟුලිමාල වචනේ යටින් තිබෙන මේ සියල්ලම මේ අඟුලිමාල අතහැරලා මේ ඇඟිලි වලින් ගොතාගත්තු ඒ තමන්ගේ කෲරත්වය හඟවන ඒ සියල්ල අතහැරලා ඊළඟට පුදුම අන්දමේ ශාන්ත උපශාන්ත පැවිදි කෙනෙක් බවට පත්වීමට තරම් විශාල ජීවිත පරිවර්තනයක් කරගන්න ශක්තියක් අඟුලිමාල ස්වාමීන් වහන්සේට ඇති වුණා. අන්නේ ශක්තිය අපට හැම කෙනෙකුටම ධෛර්යයක් වෙනවා. මොකද මේ සමාජයේ වැඩි දෙනෙක් සිටින්නේ බැරි සංඥාව ගත්තු අය, හැකි සංඥාව ඇති අය බොහොම ටික දෙනා ඉන්නේ. මේකක්වත් අපිට බෑ, මේ කාලේ බෑ, බුද්ධ කාලේ පුණුවන්වත් බෑ කියලා ඒ විදිහට බැරි සංඥාව ඇති කරගෙන තමයි අපි මේ අධර්ම මාර්ගේ යන්නේ, අධර්ම මාර්ගයේ දුගුල් දෙන්නේ. ඉතින් මේ කතාව තුලින් අපි ගන්න පාඩම ආදර්ශය මේ බුදු පියාණන් වහන්සේ ඊට පැත්තකින් බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව කොයි කොයි විදිහටද මේ යෙදලා තිබෙන්නේ. මහා පුදුම විදියේ ඒ අපරිමිත මහා කරුණාව නිසා අරතරන් දාමරිකේ පුදුම විදිය උපශාන්ත සංඝයා වහන්සේ කෙනෙක් බවට පත් වුණා. අන්න ඒ වගේ අපිත් කල්පනා කරන්න ඕන අපේ මේ ජීවිතයේ හැම එකකටම උපකාර වෙන දේ තමයි ආපසු හැරිලා බැලීම, ආවර්ජනය කරලා බැලීම, එහෙම නැත්නම් පුනරාලෝකනය. ඒක තුලින් ඇතම් කෙනෙකුට විපිලිසර බවක් එහෙම නැත්නම් පසුතැවිල්ලක් පමණයි ඇති වෙන්නේ. නමුත් එහෙම නෙමෙයි හිතන්න තියෙන්නේ. ඒක මේ නව පිටුවක් පෙරලන්න අපට ඉඩ තිබෙනවා බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව. යම් කෙනෙකු තුල තිබෙන මේ මිත්‍යා දෘෂ්ටිවත් කරලා සම්මා දිට්ඨියට හැරුණා නම් එතන ඉඳලම තිබෙන ඉදිරියට ගමන් මාර්ගය කෙලින්. ඒ දෘෂ්ටියට අනුව සංකල්ප කියලා කියන සම්මා සංකල්ප කියලා කියන සිතුම් පැතුම් හරි දැකුම් ඇති වුණා නම් ඊළඟට හරි සිතුම් පැතුම් මේකට අනුව යන්න ඕන. ඒක තමයි පියගැට පිළක් වගේ යන්නේ. හරි සිතුම් පැතුම් සම්පූර්ණ වෙනකොට හරි වචන පිට වෙනවා. ඊළඟට හරි වචන හරියට හරි කියුම් කියලා කියන්න පුළුවන්. ඒ හරි කියුම් සම්පූර්ණ වෙනකොට ඒ ක්‍රියාමාර්ගයත් හරි කැරුම් කියලා කියන හරි ක්‍රියාමාර්ගයත් සකස් වෙන ඉබේටම තමන්ගේ පංචශීල ආදී ඒ ශීලයකට ලං වෙලා ශීලයක් අනුම අදිෂ්ඨාන කරගෙන තමන්ගේ ක්‍රියාවලියත් හරි ගස්ස ගන්නවා, ක්‍රියාදාමයක් හරි ගස්ස ගන්නවා. ඒක හරියාකාර නිත්‍ය වශයෙන් ප්‍රමාණිකුලව සකස් වුණාම තමන්ගේ ජීවිතාවත් හරි ගස්ස ගන්න පෙළඹෙනවා. ඒ ජීවිතාව අනුව ඒ ජීවිතාව සකස් කර ගැනීමට යෙදෙන උත්සාහය තුළ තිබෙන්නේ මොකක්ද? අකුසල් වලින් ඉවත් වීමටත් කුසලයට ලං වීමටත් දරන උත්සාහයක්. ඒ උත්සාහය තුළින් සම්මා වායාම කියලා කියන හරි වෙරදරුම් හරි දිවිපැවතුම් තුලින් හරි බෙරදරුම් කියලා කියන හරි වීරිය නියම ආකාරයෙන් චෛතසිකයේ වීරිය මතුවෙනවා, කායික වීරිය මතුවෙනවා. ඒ වීරිය පිහිට කරගෙන තමයි ඊළඟට ඒ තුලින්ම සතිය මතුවෙනවා. හරි ආකාර සිහිය පිහිටවන්න පුළුවන් තම ඒ සිහිය බොහෝ වේලාවක් පවත්වා ගන්න එක අරමුණක එක සමාධිය බවටපත් වෙනවා. මෙන්න මේ විදිහට ආරෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ඒකෝට මේ හැම දෙයකටම මූලික අවශ්‍යතාව තමයි හැකි සංඥාව, අපට පුළුවන් කියන හැඟීම. ඒක ඒ හැඟීම දැඩි කරගන්න අපිට මෙන්න මේ විදිය මේ ශාසනයේ දැක්වෙන බෞද්ධ ධර්ම කතාවල උපකාර වෙන විශේෂයෙන්ම අඟුලිමාල කතාව. ඇත්ත වශයෙන්ම අපි හිතන්ට ඕන අපි මේ දීර්ඝ සංසාරයේ නොකරපු අකුසලයක් නැහැ. ඒ තරම් අපිට පේනව නම් අතීතයේ අනන්ත කාලයක් මේ අඟුලිමාල වගේම නොයෙකුත් විදිහේ පාප කර්ම කරලා අපායවල දුක් විඳින්න ඇති. නමුත් එපමණකින් අපේ සිත් දුර්වල කරගත යුතු නැහැ. අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි මේ ශීලයක් රකින්නවා නම් එතන ඉඳලා අප ආරම්භයක් නව පිටුවක් පෙරලන්න පුළුවන්. එතන ඉඳලා තමයි යන මාර්ගය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. අන්න ඒක නිසා නුඹ කල්පනා කරගන්න ඕන අද මේ වටිනා වෙසක් පොයේ දවස කෙනෙකුට ජීවිත පරිවර්තනයක්, පූර්ණ ජීවිත පරිවර්තනයකට නව පිටුවක් පෙරලීමට අර කළුවලා කුලින් මෑත් වෙලා සඳ මඩල වගේ තමන්ගේ ජීවිත චර්යාව සකස් කර ගැනීමට හොඳ අවස්ථාවක්. ධර්ම කතාවක් ඇසීමෙන් හැම තිස්සෙම මේක තමන්ගේ ජීවිතයට සංසන්දනය කළා. ඒ අනුව හික්මීමයි මේ ධර්මයේ ඇති ඕපනායක ස්වභාවය. ධර්මයේ ඕපනායක කියලා කියන්නේ එකයි සම්දිත්තික ආකාලික මේ ස්වාක්ඛාත වූ ධර්මයේ සම්දිත්තික කියලා කියන්නේ මෙලොවම මේවායි අස්පනා පිට මේවායි ප්‍රතිඵල දකින්න පුළුවන් අර අඟුලිමාල ඒ දාමරිකයා රහත් වුණා වගේ සම්දිත්තිකයි අකාලිකයි කල් නොයාම යම් අවස්ථාවක සිත වෙනස් කරගත්තද ඒ අවස්ථාවේ ඉඳලම පරිවර්තනයක් සිද්ධ වෙනවා අකාලික. ඊළඟට ඒහිපස්සික කියලා කියන්නේ ඒව බලව මෙතන බුදු පියාණන් වහන්සේ ඒව බලව කිව්වේ නෑ. ධර්ම දිහා බලන්න අඟුලිමාලට ආරාධනයක් කළා. ඒක තේරුම් ගත්ත අර සිටීමත් නොසිටීමත් අතර වෙනස තේරුම් ගත්ත අඟුලිමාල. ඒ වගේම ඒහිපස්සික ගුණය ඕපනායක ගුණය අඟුලිමාල ඒ තමන් ධර්ම මාර්ගයට නැඹුරු වෙලා ඒ සීල ප්‍රතිපatti භාවනා මාර්ගයට ඒ තමන්ගේ චිත්ත සන්තානය තුළින්ම ඒවා ක්‍රියාත්මක කරලා හි ප්‍රතිඵල නෙලාගත් ඕපනායක ගුණය සන්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤාණ නැත්තන් විසින් මේක ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ ධර්ම ආරෂ්ඨාංගික මාර්ගය අනුව හික්මෙමින් ගිහි හෝ පැවිදි හෝ අපගේ ජීවිතයේ ඉලක්ක දෙකයි තබා ගන්න තිබෙන බුද්ධෝත්පාද කාලයක වෙන බුද්ධත්වය ආදී ගැඹුරු ප්‍රාර්ථනා නැතිනම් ඒ කියන්නේ අර කලින් සඳහන් කළ ආකාරයකට සතර අපායන් මිදීම වශයෙන් සෝවාන් තත්ත්වය ලබා ගැනීම හෝ මුළු මහත් සංසාර දුක්ඛයෙන් එතර විලා උතුම් මරහත්යෙන් පිරිනිවන් පෑමට හෝ ඒ විදිහට වැඩි අදිෂ්ඨානයක් ඇතුව මේ ධර්ම ගම්මේ ආයතුව තිබෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ශාසනය නම් මෙන්න මේ බුද්ධ ශාසනය බබලුවන්න පුළුවන් වන්නේ අපගේ ජීවිතයේ විදිහට සකස් කර ගැනීම පමණයි. යම් ප්‍රමාණයකට අපේ ජීවිත සකස් වෙනවා නම් ඒ අපාවත සිටින අයට එයින් කරන්නේ කල්යාණ මිත්‍රයෙක් ලබා දෙනවා. කල්යාණ මිත්‍රය තමයි බොහෝ අවස්ථාවල කියන්නේ කලුනික වගේ ඉතාම දුර්ලභ විශේෂයෙන්ම මේ කාලේ කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ ධර්ම මාර්ගයේ ඒ හරියාකාර සම්මාදිට්ඨිය ආදී ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා තුළ ඇති කරගෙන අනිත් අයට ධර්මයෙන් පිට වෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තාමයි. මිලමුදල් වලින් පිට වීම නෙවෙයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. අන්නේ ධර්මයෙන් පිට වීමේ ශක්තිය ලැබෙන්නේ තමයි මේ ධර්ම මාර්ගයේ යන ප්‍රමාණයට අනුවයි. අන්නේ විදිහට කල්පනා කරගෙන අද මේ වටිනා පොය දවසේ මේ බොහෝ දෙනෙක් යම් කිසි ශීලයක හික්මමින් මේ පැයක් පමණ කාලය තුළ බුද්ධ ශාසනයේ ඉතාමත්ම වටිනා ශ්‍රාවකෙක් හැටියට දක්වන්න පුළුවන්. මක් නිසාද? ඒ චරිතය තුල තිබෙනවා කෙනෙකුට ඉගෙන ගන්න උදාමත්ම වටිනා පාඩම් රාශියක්. ඒක නිසා ඒ වටිනා ජීවිතයක් හැටියට සලකන්න පුළුවන්. අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිළිබඳව අපේ ජීවිතයට උරා ගන්න පුළුවන් ශක්තියක් ඒ චරිතයෙන් අපි උරා ගත්තා කියලා හිතා ගන්නවා. මේ පැයක් තුල හිතාගෙන මේ Taman මෙතික් ලබාගත්තු ධර්මමය සැනසීම මේ ධර්ම මාර්ගයේ යාමින් ඒකම තවදුරටත් පදනම කරගෙන ඒ තුලින් හික්මෙමින් හිතා කික්මනින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන බණ භාවනා කරලා සමත විදර්ශනා භාවනා වලින් සිත තැන්පත් කරගෙන බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට මේ අති භයානක වූ දුරතර වූ මේ සංසාර සාගරයෙන් එතෙර වෙලා සංසාර සාන්තාරයෙන් එතෙර වෙලා උතුම් අමා මහ නිවන් සැනසීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මේකට උපකාර වෙන මේ ධර්ම ශ්‍රවණානි සංසය හැටියට සාමාන්‍ය සැලකෙන එක අපි බොහෝ අවස්ථාවල දක්වන්නේ තමන්ගේ චිත්ත සංතානය ඇති වූ යම්කිසි පරිවර්තනයක් හැටියටයි. ධර්ම ශ්‍රවණ අවස්ථාවේදී මේ ධර්ම ශ්‍රවණය මේ අපි ඉදිරිපත් කරන කථාන්තර තුළින් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊළඟට ශ්‍රද්ධාවත් එක්කම ඊළඟට වීරිය කියලා කියන යම්කිසි චෛතසික වීරියක් මේ අනුව මේ අඟුලිමාල කළා වගේ අපටත් පුළුවන් කියන ඒ හැඟීම එනවා. ශ්‍රද්ධා වීරිය ඒ අනුව සිත තැන්පත් කරගෙන ධර්ම ශ්‍රවණයේදී සිත යොමු කිරීම පමණකින් පවා සතිය කියලා කියන සිහිය හොඳ සිහිය පහළ වෙනවා. ඒ විදිහටම ඒක තුලින් ධර්ම ශ්‍රවණයට හරියට හිත යොදාගෙන සිටිනවා නම් වචනයක් පාසා ඊට කන් දෙමින් යම් කිසි ධර්මානුස්සති වශයෙන් හෝ සමාධියක් ඇති වෙනවා. ඊළඟට ඒ ධර්මය පිළිබඳව ගැඹුරු වැටහීමක් ඇති කරගත්තා නම් ඒක ප්‍රඥාවක් හැටියට සැලකෙනවා. ඒ විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට නිවනට උපකාර වෙන ධර්මයන් යම් කිසි ප්‍රමාණයකට තමන්ගේ චිත්ත සංතානය කරගැනීමට මේ පැය තරම් කාලය විඩංගු කරා කියලා සතුට වෙන්න ඕන. එහෙම සතුට වෙමින් මෙතෙක් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයේ නිශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු අවීචයේ පටන් අකනිට ආදක්වා යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් අපගේ ඥාතීන් ඇතුළු හැම කෙනෙක්ම අනුමෝදන් වෙත්වා. ඒ අනුමෝදන් වෙලා මේ දුරතර සංසාරින් අත්මිදිලා තාසනීය බෝධියකින් උතුම් මම මහණියන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා ඒ ප්‍රාර්ථනා පිට කරගන්නවා. Tamanට මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයෙන් මේ හැකි තාක් ඉක්මනින් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන නිවන් දකින්න ලැබේවා කියලා මේ විදිහට දාඨහා කියලා පින් සම්මුවන්නේ උස්තාවතා ච අම්මේ සම්පතං කුඤ්ඤ සම්පදං සම්පේ සත්තා අනුමෝදං සම්ප සංසප්ති සිංහා සාරතා ච අම්මේ සම්පතං කුඤ්ඤ සම්පදං දේ සත්තා අනුමෝදං ආපාසත්තා ධම්මත්තා විරාමදාන සම්පතා චිරං වත්තන්ති සාසනං ආපාසත්තා ධම්මත්තා විරාමදාන පුඤ්ඤං සම්මෝදිතා චිරං රක්ඛන්ති සබ්බාගතා
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන භාවේන සදා සුඛ භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන භාවේන සදා සුඛ භවන්තු අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධං සී ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.